ਸਤਿ ਸਤਿਕਾਰੇ ਨਮੋ ਤਸ ਭਗਵਤੋ ਅਰਹਤੋ ਸੰਮਾ ਸੰਬੁੱਧਸ ਨਮੋ ਤਸ ਭਗਵਤੋ ਅਰਹਤੋ ਸੰਮਾ ਸੰਬੁੱਧਸ ਨਮੋ ਤਸ ਭਗਵਤੋ ਅਰਹਤੋ ਸੰਮਾ ਸੰਬੁੱਧਸ ਧੰਮੰ ਵਿਨਾ ਨਪਤਿ ਪਿਤਾ ਚ ਮਾਤਾ ਤਮੇਵ ਸਥਾਨੰ ਸਰਣੰ ਗਤੰਤਿ ਇਤਿ। ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අවුරුද්දේ 2019 වර්ෂයේ පළවෙනි පෝය. ඉතින් මම උදේත් මතක් කරා අපිට හොඳ සත්පුරුෂ උතුම් අධිෂ්ඨාන ඇති කරගන්න වටිනා කාලවකවානුවක් ධර්මය අපින් අතහැරෙන්න පෙර මේ ජීවිතේට ඉතාමත් උසස් ගුණ ධර්ම ඇති කරගන්න ඕනේ කියන අධිෂ්ඨාන වීරිය ඇති කරගෙන මේ අවුරුද්ද පුරා මේ අධිෂ්ඨානය යම් අධිෂ්ඨානයක් තියාගෙන ඒක කොහොමරි මේ අවුරුද්ද පුරාවට රැක ගන්නවා කියන එබඳු වීරියක් උත්සාහයක් ඇති කරගන්න කියලා මම උදෙනුත් මතක් කරනවා. ධම්මං විනා නත්ති පිතා ච මාතා අමේව තානං තරණ සරණං ගතන්ති කියලා මේ භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මේ ධර්මය හැර මොබලට මවෙක් හෝ පියෙක් නැහැ කියලා. එතකොට මවටත් පියාටත් වඩා ධර්මය කියන එක ශ්‍රේෂ්ඨස්ථානයේ භාග්‍යතුන් වහන්සේ තැබුවා. මව් කෙනෙක් පිය කෙනෙක් කියලා කියන්නේ තමන්ගේ දරුවන් තමන් වටා ඉන්න අය අහිතයෙන් වළක්වලා හිත දේ යොදවලා දුකේදී සැපේදී අත නොහැර කනගාටුවේදී සතුටේදී තමා පසුපස ඉන්න එකම අය තමයි මේ දෙමව්පියෝ කියලා කියන්නේ. ලාභ කීර්ති ප්‍රශංසා හමුවේ ළඟ ඉඳලා පිරිහෙනකොට ඈත් වෙන අය වගේ නෙවෙයි. ඉතින් මේ ධර්මය කියලා කියන්නේ තමන්ට අහිත දේ වළක්වලා හිත දේ යොදවලා ඒ වගේම තමන් දුගතියෙන් වැටෙන්න තියෙන දුක් විඳින්න යම් හේතුවක් තියෙනවා නම් ඒ හේතුව අයින් කරලා තමන්ට සුවය සලසලා සදාතනික සැපයක් ළඟා කරලා දෙන ඒ උතුම් මාර්ගයක්. මේ නිසා ඒ මවෙක් පියෙක් ඒ කටයුත්ත කරත් ඒ කරන්නේ ධර්මයේ උපකාර කරගෙන. මේ ඇතැම් භාග්‍යතුන් වහන්සේගේ සූත්‍ර දේශනාවක සඳහන් වෙනවා මේ ධර්මයේ නැති ධර්මයේ අහිමි වෙච්ච පුද්ගලයා හරියට ඉපදිච්ච ගමන් මව නැති වෙච්චි බිලිබිලෙක් වගේ. ඉපදිච්ච ගමන් තමන්ගේ මව නැති වෙච්චි වසු පැටියෙක් වගේ කියලා. ඒ තරම් එයා මේ ධර්මයේ නැති කෙනා පුදුමාකාර අසරණ භාවයකට දුකකට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ උතුම් ලැබුණ ධර්ම ලාභය අපි ජීවිතයට එකතු කරගන්න නැවත නැවත හිතට උත්සාහ වීර්යය ඇති කරගෙන අධිෂ්ඨාන කරගන්න. අපි පහුගිය පෝය දිනවලම කතා කරගෙන ආපු දේශනා මාලාවක් තිබුණා. ඒකේ යම් සමාලෝචනයක් කරලා අපි අලුත් දේශනාවකට යමු. තව ඒකේ කොටසක් තියෙනවා ඒකේ කරන්න. නමුත් අද මම අදහස් කරේ ඒ පහුගිය දේශනාවට සම්බන්ධ වෙන සූත්‍ර දේශනාවක් කරන්න. මොකද සූත්‍ර දේශනාව බොහෝ විට කෙරෙනවා අඩු නිසා. අපි කතා කරගෙන ආවේ අනුපස්සනාව පිළිබඳව. ඊටමත් වැදගත් වටිනා විශේෂයෙන් නිවනටම උපකාර වන ඒ ධර්ම පරයායන් කීපයක් සූත්‍ර අටකතා ආචාර්ය අධ්‍යක්ෂ අනුසාරයෙන් අපි ඒවා විස්තර කරගෙන ආවා. අපි ගිය පොය දෙකේ කතා කරේ ඒ වගේ ඝන සංඥාව පිළිබඳව හා අනුසය පිළිබඳව. මේ කෙලෙස් තිලක්ෂණය අපිට මතු කරගන්න බැරි තිලක්ෂණය මේ ලෝකයේ පවතින ධර්මතාවයක් වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන වැහිලා තියෙන්නේ කුමකින්ද කියන එක අපි විස්තර සහිතව පෙන්වා දුන්නා. ඝන සංඥා හතරකින් මේක වැහිලා තියෙනවා. සම්පති ඝණය, සමූහ ඝණය, ආරම්භන ඝණය, කෘත්‍ය ඝණය කියලා ඝන හතරකින් වැහිලා තියෙනවා. ඝන හතරෙන් වැහෙන්නේ කොහොමද? ඒ ඝන හතර බිඳගෙන අනුපස්සනාව මතු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ දේශනාවල කතා කරනවා. ඉතින් ඒවා නැවත නැවත මේ පින්වතුන් සිහිපත් කරලා හිතේ ධාරණය කරගන්න එක ඉතාම වටිනවා. මොකද අපේ මේ නිත්‍ය සුභ ආත්ම ආදී ආත්ම සංඥා ගෙවා ගන්න තියෙන ක්‍රම උපාය නිසා. ඊළඟට අපි කතා කරේ මේ ඒ ඝන සංඥාව වැහිලා තියෙන කෙලෙස් පිළිබඳව. මේ ගිය පොයට අපි කතා කරේ මේ කෙලෙස් පිළිබඳව කතා කරමින් වීතික්කම පරිඋත්ථාන අනුසය කියලා මේ කෙලෙස් කොටස් තුනකට බෙදලා වර්ග කරලා මේ කෙලෙස් උපදින හැටි ඒව නැති කරගන්න හැටි පිළිබඳව අපි විස්තර කතා කරා. අපි අන්තිමේට කතා කරේ අනුසය පිළිබඳව. මේ අනුසය කෙලෙස් කියලා කියන්නේ ඒවා මේ වර්තමානයේ හිත තුළ පවතින කෙලෙස් වර්ගයකුත් නෙවෙයි කියලා කිව්වා. අනාගත කෙලෙස් කියලා ගොඩට දාන්න බෑ කියලා කිව්වා. අතීත කෙලෙස් ගොඩට දාන්න බෑ කියලා කිව්වා. මේ අනුසය කියලා කියන්නේ අතීතයේ කෙලෙස්, එහෙම නැත්නම් අනාගතයේ කෙලෙස් ටිකක්, වර්තමානයේ තියෙන කෙලෙස් ටිකක් කියලා. මේ පරමාර්ථ ස්වභාවයෙන් ඒ බලන තුන් කාලෙටම පණවන්න බැරි වර්තමානයේද අනුසය නමින් අපිට ප්‍රකට නොවන කෙලෙස් ස්වභාවයක් ඇටියෙද තමයි අපි ඒව විස්තර කරගත්තේ. ඒකදී අපි අන්තිමේට ඒ අනුසය කියන එක කතා කරේ. ආයතනයට අරමුණක් ගැටිලා සුදුසු අවස්ථාවක් පැමිණියාම ඒ කෙලෙසයක් හිත කෙලෙසලා හිත විනාශ කරන්න පුළුවන් ශක්තිය තමයි අනුසය කියලා කියන්නේ. සුදුසු අවස්ථාවකදී පහළ විය හැකි බව තමයි මේ අනුසය කියන අවස්ථාව. එතකොට මේක ඇත්තට කොහෙවත් තැම්පත් වෙලා තියෙන පරමාර්ථ ධර්මයක් හැටියට නෙවෙයි අපි කතා කරගත්තේ. සුදුසු අවස්ථාවේ පහළ විය හැකි බවින් තැම්පත් වෙලා තියෙනවා කියන මේ අනුසය කියන එක කතා කරා. ඉතින් ඒක තැම්පත් වෙන්නේ ක්‍රම දෙකකට තැම්පත් වෙනවා කියලා කතා කරා. එකක් තමයි අපි සංසාරේ අපි කරපු කුසල අකුසල කර්මයන් මත ප්‍රතිසන්දිය සමගම අපි තුල ඇති වෙන ඒ අනුසහගත කෙලෙසයක් තියෙනවා. ඒකට කියනවා සන්තානුසය කියලා. කුඩා දරුවෙක් ගත්තත් මේ කුඩා දරුවාගේ පරිඋත්ථාන, එහෙම නැත්නම් සත්තු මරණ, හොරකම් කරන, බොරු කේලම් කියන ඒබඳු කෙලෙස් නැහැ. ප්‍රබස්සර මිදං ගික්කවේ චිත්තං කියලා මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ. කුඩා ඉපදිච්ච ගමන්ගේ හිත බොහෝම ප්‍රබාෂවයි. නමුත් ඒ හිතට පිරිසුදු හිතක් කියලා කියන්නේ නැත්තේ ඒ කුඩා ලදරුවාගේ අනුසය කියන ස්වභාවය ඒ සන්තානගතව තැන්පත් වෙලා තියෙනවා. ඒ අනුසය නැගෙන්නේ තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය මුහු කුරාගියන් පස්සේ ඉන්ද්‍රියන් මේරීමටපත් වුණා පස්සේ ඇහෙන් කනින් රූප ශබ්ද ආදී මේ අරමුණු ගන්නකොට අන්නේ අරමුණු ඔස්සේ ඒවට ඇලීම් වශයෙන් ගැටීම් වශයෙන් දෘෂ්ටි වශයෙන් පහළ කරවල දෙන ස්වභාවය සන්තානුසය කියලා කිව්වා. තව අනුසයක් තියෙනවා ආරම්භන අනුසය කියලා. අරමුණක් මත තැන්පත් වෙන අනුසය. ඒක තමයි අපි සාමාන්‍ය වැඩිවියටපත් වෙච්ච පුද්ගලයේ අරමුණක් අරගෙන ඇහැට කන නාසයට මේ අපේ ආයතන වලට අරමුණු ගැටෙනකොට ඒ අරමුණේ යථා ස්වභාවය බලා ගන්න බැරි වීම නිසා, එහෙම නැත්නම් ඒ අරමුණේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව විපස්සනා පඤ්ඤාවකින් නොදකින නිසා ඒ අරමුණ අපි නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් මම මගේ වශයෙන් සනිටුහං කර ගැනීමක් කරනවා. ඒක අපි ලෝභයෙන් දේශයෙන් ගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්. අපි ඒ අරමුණ ලෝභයෙන් දේශයෙන් නොගත්තා. ඒ අරමුණ තුල අපේ තුල ඇති බවට නිත්‍ය බවට ආත්මසාර බවට අහු වෙලා තියෙනවා. අන්නේ අරමුණේ කාමරාගංශය අනුසේවේ. පටිගාංශය අනුසේවේ. දිඨාංශේ විචිකිච්ඡාංශේ භවරාගංශේ අවිජ්ජාංශේ මානාංශේ අනුසේ හතම තැම්පත් වෙනවා කියලා කතා කරා. බොහොම වටිනා මේ කාරණාවක් මේක. ඉතින් ඒක යම් ධර්මයක් වැටහිච්ච කෙනෙකුට පුදුමාකාර වටිනා දෙයක් වගේ. මොකද මුළු සසර පුරාම මුලා වෙලා තියෙන ගති ස්වභාවය විවර කරලා දීපු වටිනා සූත්‍ර ධර්මයක්. මේ මත් ධර්ම පරියායක්. මොකද මේ දර්ශනා කරන කෙනාට රාගය, ද්වේෂය, ඊර්ෂ්‍යාව আদি මේ කෙලෙස් පිළිබඳව ඇති වුණාට මේ වගේ මුලා වෙලා යන එක අඩුයි. මොකද ලෝභයේ ඉපදුනාම ඒ විදර්ශනා කරන කෙනා දකිනවා ලෝභය. ඊටත් වඩා රළුව ද්වේෂයේ ඉපදුනාම දකිනවා. දැන් ඒක නොදකින අයත් ඉන්නවා. නමුත් හොඳට විදර්ශනා කරන කෙනා ලෝභය, ද්වේෂය, තරහව, අමනාපකම් මේ තමන් තුළ කෙලෙස්යක් ඉපදුනා කියලා දකිනවා. නමුත් එයාටත් ඒ බඳු කෙලෙස් දකින කෙනාට අහුවෙන්නේ නැති ගැඹුරු ස්වභාවයක් තමයි මෙන්න මේ අවස්ථාව. ඒ කියන්නේ අරමුණක් අපි ඇති බවට ගත්තොත් හටගත් අරමුණේ ඒ අරමුණ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක ගන්න බැරි වුණොත් අන්නේ අරමුණ මත නিত্য සංඥාව තැන්පත් වෙනවා. ආත්ම සංඥාව, සුඛ සංඥාව නිසා අන්නර අනුසය තැන්පත් වෙනවා. ඒකට කියනවා ආරම්භනානුසය කියලා සඳහන් කරනවා. ඒ කොහොමද හතම තැන්පත් වෙනවා කියලා කියන්නේ? මේ අරමුණ නিত্য වශයෙන් අපි සනිටුහන් කර ගැනීම නිසා පසු කාලයකදී ඒ අරමුණ අපිට එළඹ සිටියේ ඇහැට හෝ කනට නාසයට හෝ ඒ බඳු ඒ අරමුණ නෙවෙයි අපි ධර්මානුකූලව කිව්වොත් ඒ බඳු ආකාරය ඒකට සමාන අරමුණ එළඹ සිටියොත් අර අරමුණ මුලින් නිත්‍ය වශයෙන් ගත්ත නිසා කාරණාලාභය නිසා ඒ කියන්නේ ඒක අපිට අවශ්‍යතාවයක් හෝ ඒකේ අකමැත්තක් නිසා හෝ ඒකේ ඇතිවන අපේ උවමනාව මත අන්න අර අරමුණේ එක්ක ලෝභය උපදිනවා, ද්වේෂය උපදිනවා, මෝහය මාන්නය උපදින්න පුළුවන්. මේක හොඳට අරමුණක් කරගෙන ප්‍රායෝගිකව හිතලා බලන්න. වර්තමානයේ උපදින හැම අරමුණක් මත කෙලෙස් උපදින්න නම් අතීතය හා ගැට ගැහිලම අතීතය හා පැටලිලාමයි ඒ වර්තමාන අරමුණේ කෙලෙස් උපදින. අපි දේශනාව අවසානේ කාලෙ දෙන්නනේ. එතකොට ඒ සුදුසු අවස්ථාවේ පහළ විය හැකි බව හොඳට අපි අරමුණක් අරගෙන විමර්ශනය කරලා බැලුවොත් තේරෙයි. මොකද අලුතින්ම අපි පළවෙනි වතාවට නම් ඒ අරමුණ දැක්කේ ඒ අරමුණේ අපිට දැඩි ලෝභයක් ද්වේෂයක් උපදින්නේ නැහැ. අතීතයේ අපි ඒ අරමුණ පිළිබඳව රස විඳලා හෝ කාය ස්පර්ශයක් ලැබලා හෝ ඒකේ මොනවාරි ප්‍රයෝජනයක් ලැබලා හෝ තිබුණත් අන්න ඒකේ වේගයෙන් උපදිනවා මේ කෙලෙස් ටික. අන්න ඒ නිසා ආයතන 6 පරිහරණය කිරීමේදී ඒ අපි දකින අහන හැම සිතුවිලි වාරයක් පාසාම ඒ අරමුණ අපි විපස්සනා වශයෙන් දැක්කේ නැත්නම් මතක තියාගන්න මේ සත්‍ය අනුසයම තැම්පත් වෙනවා අනාගතයේ අපේ හිස්සතම් තුළ බොහෝ කර්ම කෙලෙස් අකුසල් රාග දේශ මොහ උපද්ද ගන්න පුළුවන් සත්‍යයේ මත තැම්පත් වෙන බව උදාකාරව මතක තියාගන්න. අන්න ඔය කොටස් ටික අපි විස්තර වශයෙන් පහුගිය දවස්වල කතා කරා. ඒකේ තව කොටසක් අනුසය පිළිබඳව තියෙනවා. ඉතින් මම අද මට හිතුණා මේ ටිකක් ඒ වගේ සමහර අයට දේශනා ටිකක් ගැඹුරු ස්වභාවයක් නිසා මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ සිංහනාද වර්ගයේ තියෙන සූත්‍රයක් මදුපිණ්ඩික සූත්‍රය කියලා. ඉතින් මේ සූත්‍රය ටිකක් අපි අද කතා කරමු. මදුපිණ්ඩික කියලා නමක් දීලා තියෙන්නේ මදු කියලා කියන්නේ මීපැණි වලට. මීපැණි වගේ මිහිරිලුයි ධර්ම පරිහරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මීපැණි මීවදයක් අරගෙන කොයි පැත්තෙන් අපි දිවගාල බැලුවත් මිහිරි රසයක් ප්‍රිය වූ රසයක් පවතිනවා වගේ මේ ධර්ම පරියාය යම් කිසි කෙනෙක් යම් යම් ආකාරයෙන් බැලුවත් යම් කෙනෙකුට ඒ ධර්මයේ යථා ස්වභාවය තේරෙනවා නම් එයාට මිහිරි රසයක් නික්ලේශී වූ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයකින්ම වැටහෙනවා නිසා මේකට මදුපිණ්ඩික සූත්‍රය කියලා මේ ධර්ම පරියාවට නම තියමු කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරලා මේකට ඒ මදුපිණ්ඩික සූත්‍රය කියලා නම තිබුණා. ඉතින් මේ මදුපිණ්ඩික සූත්‍රයෙන් හෙළි කරන්නේ අපේ හිත මේ ආයතන හය හරහා අරමුණු ගැටෙනකොට මේ පිරිසුදු වූ මේ හිත කෙලෙසෙන්නේ කොහොමද? ආශ්‍රව කෙලෙස් මේ උපදින්නේ කොහොමද කියන එක පිළිබඳව මේ ඇහැට ගැටෙන රූපේ අනාත්මන ඒක සත්වයේ පුද්ගලයෙක් හෝ නෙවෙයි නේද? ඒ රූපේනුත් කෙලෙස් එන්නේ නැත්තම් ඒ රූපයේ ස්පර්ශ වෙන මේ ඇහැ චක්කු ප්‍රසාදයක් නම් මස්ලේ නහර ගොඩක් නම් තියෙන්නේ ඒකින් කෙලෙස් උපද්දවීමේ හැකියාවකුත් නැත්තම් ඒ ප්‍රසාදය තුල උපදින හිත කියන එකත් හේතුඵල ධමින් ඉපදෙච්ච අනාත්ම ධර්මයක් කොහොමද මේ කෙලෙස් උපදින්නේ? අහේතුක අප්‍රත්‍යව උපදිනවා. එහෙම නැත්නම් දෙවි කෙනෙක් හෝ බ්‍රහ්මීක් උපද්දනවාද? මෙන්න මේ දෝෂය වළක්වලා හිතක් කෙලෙසෙන්නේ කොහොමද? හිතක් පිරිසුදු වෙන්නේ කොහොමද කියන කාරණාව විවරණය කරන සූත්‍රය. අපි මේ සූත්‍රය අනුසාරයෙන් කතා කරගෙන යමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර මීගෝත්‍රාරාමයේ වැඩ ඉන්න කාලේ කපිලවස්තුපුරයේ නීග්‍රෝධාරාමයේ කියන ආරාමයේ වැඩ ඉන්නකොට උන්වහන්සේ උදෑසන සිවුරු පොරවාගෙන පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාතේ වළඳලා දිවා විහරණය සඳහා ඒ අසල තිබුණු මහා වනයේකට එළඹියා කියන සදාහත හරිත විසා ඒ ස්වභාවයෙන්ම තව කෙනෙක් විනාශ නොකරන ඉතම ඉතා ඝන වන ලැබකට එළඹියා. එළඹිලා උන්වහන්සේ තරුණ බෙලිගසක් වල දිවා විහරණය සඳහා වැඩ හිටියා. මෙහෙම ඉන්නකොට දේවදත්තගේ බණ අහන දේවදත්තගේ ශ්‍රාවකයෙක් හිටියා දණ්ඩපාණී ශාක්‍ය කියලා. ශාක්‍ය රජුරෝ ශාක්‍යවරු කියලා කියන්නේ මේ පින්තුන් අහලා ඇති මේ අන්නේ ශාක්‍ය රජ කුලයේ එන ශාක්‍ය රජ කෙනෙක් හිටියා දණ්ඩපාණී කියලා. මෙයාට මේ දණ්ඩපාණී කියන නම දුන්නේ හැම වෙලාවෙම දණ්ඩක් හැරමිටියක් අතින් අරගෙන එයා උදේ හැම උදේටම ජංගා විහරණයට යනවා. ජංගා විහරණයට කියලා කියන්නේ මේ ව්‍යායාම සඳහා ඇවිදිනවා. ඉතින් මෙහෙම දවසක් මේ මහා කැලේ මේ හැරමිටියස් අරගෙන ඇවිදිනකොට ඒ දණ්ඩපාණී කියලා නම ලැබුණේ පාණීය පාණී කියලාගෙන අතට දණ්ඩක් අතින් ගත්ත පුද්ගලයා නිසා දණ්ඩපාණී කියලා යට නම වැටුණා. ඒ පුද්ගලයා මේ විදියට යනකොට අර බෙලිගස මුල වැඩ ඉන්න භාගතුන් වහන්සේ දැකලා භාගතුන් වහන්සේ ගාවට ගිහිල්ලා වන්දනා කරේ නැතුව පැත්තකින් වාඩි වුණා. ඇයි එහෙම වාඩි වුණේ කියන එක මේ අටකතාවේ පෙන්නනවා. මේ දේවදත්ත හාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවක පිරිට හැම වෙලාවෙම භාගතුන් වහන්සේ පිළිබඳව අපහැදෙන විදියට බණ කියනවා. තමන්ගේ ශ්‍රාවකයාට සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ නැගණිය සක්විති රජ කෙනෙක්ගේ අගමෙහෙසියක් වෙන්න තිබුණු ඒකත් නැති කරා මගේ නංගිට සක්විති රජකමෙන් සැප ලබන්න යමක් තිබුණා නම් ඒකත් නැති කරා මගේ පවුල විනාශයටපත් කරා. ඒ වගේම නන්ද කුමාරයා හිටියයි නන්ද කුමාරයාත් රාහුල කුමාරයාත් දෙන්නම නන්ද කුමාරයා රාහුල කුමාරයාත් සක්විති රජ සම්පත් ලබන්නේ ඒකත් වැළැක්වුවා. ඒ විතරක් නෙවෙයි නිරන්තරයෙන් මං අපායේ උපදිනවා නිරයේ උපදිනවා නිරයට පත් වෙච්ච කෙනෙක් කියලා නිතරමට මහ දඬුමුරු වලින් ගහනවා වගේ මේ විදියට බයිනවා දොස් කියනවා කියන මේ විදියට ඒ භාගතුන් වහන්සේ කෙරේ අපහද වුණින් නිතර මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයන්ට බණ කියනවා. ඒ බණ අහපු ශ්‍රාවකයෙක් මේ දණ්ඩපාණී කියන එයා ඒ නිසාම තමයි අර වන්දනා කරේ නැතුව පැත්තකට වෙලා වාඩි වෙලා මේ දණ්ඩපාණී ශාක්‍ය රජුරෝ අහනවා යථාවාදී සමනෝ කිමක් කායිති කියලා. ශ්‍රමණ තෙමේ කිබඳු දිටු ඇත්තේ කුමක් ප්‍රකාශ කරන්නේද කියලා ප්‍රශ්නයක් අහනවා. ඔබගේ දෘෂ්ටිය දර්ශනය මොකද්ද? ඔබගේ ප්‍රකාශනය කර දේශනා කරන ධර්මය මොකද්ද කියලා මේ ශාක්‍ය රජු විමසන. මේ විමසනකොට භාගතුන් වහන්සේ මේ ප්‍රශ්නේ අහන හිත දැක්කා. මේ මාන්නේ අහන ප්‍රශ්නයක්, මේ අර්ථය දැනගන්න හික්මෙන් අහන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා භාගතුන් වහන්සේ කල්පනා කරලා නොතේරෙන උත්තරයක් දුන්නා. කොහොමද? ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ලෝකයේ මහණ බමුණන් සහිත නරදෙව් මිනිසුන් සහිත ප්‍රජාවනි, යම්බදු දර්ශනයක් ඇති කෙනෙක්, යම්බදු දෘෂ්ටියක් ඇති කෙනෙක් ලෝකේ කිසියෙකු හා විවාද නොකොට සිටීද? ලෝකේ කිසිවෙක් හා නොගැටී සිටීද? යම් කරුණක් නිසා කාමයන්ගෙන් වෙන් වෙලා වාසය කරන යම් කෙනෙකුට විචිකිච්ඡා රහිත කුකුස් රහිත භවයේ තෘෂ්ණාවක් නැති කෙලෙස් නැති ඒ බ්‍රාහ්මණයා හට ක්ලේශය කෙලෙස් ධර්මය නූපදීත අන්න එබඳු දර්ශනයකින් මම යුක්තයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. ඉතින් මේ ප්‍රකාශය කරනකොට එයා තේරුන්නේ නැහැ මම මෙබඳු වාදයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන් පස්සේ මෙසේ වදාළ කල්ලි දණ්ඩපාණි ශාක්‍ය හිස සලා දිව නිරා නලවා රැලි තුනක් ඇති නලල් රැලිය රැලි තුනක් ඇති නලල රැලියක් නංවා දණින් අයාගෙන බැසගෙන ගියේ. එහෙමත් වෙන්න පුළුවන්ද කියලා වගේ දිව එළියට දාලා හොලවලා නලල රැලි තුනක් ගන්නවලා දණ්ඩේල් පිලා එහෙමද කියනවා වගේ ඒ විදිහට කරගෙන ගියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙහෙම ගියන් පස්සේ ඉක්බිති භාග්‍යතුන් වහන්සේ සවස් කාලයේදී අර ඵල සමාපත්තිය නැගිටලා නිග්‍රෝධාරාමයට වැඩියා. වැඩමුවන් පස්සේ ඒ භික්ෂු සංඝයා ඒ භාග්‍යතුන් වහන්සේ පිළිවරාගෙන වැඩ හිටියා. වැඩ හිටියන් පස්සේ භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතලා කියනවා, මහණෙනි මම පෙරවරුනේ සරහා හැඳ පාසියුගෙන කිඹුල්වත් වලට පිටු පිරිස ගියා. පිටු පිරිස ගිහිල්ලා මං දිවා විහරණය සඳහා තරුණ බෙලිගසක් මුල වැඩ ඉන්නකොට මෙන්න මේ දණ්ඩපාණී කියන ශාක්‍ය රජුරෝ මා වෙත ඇවිල්ලා වාඩි වෙනවා. භාග්‍යවතුන් වහන්සේ කිබඳු දෘෂ්ටියක්ද කිබඳු දර්ශනයකින් යුක්තද කියලා ප්‍රශ්නයක් ඇහුවා. අනේ ඒ වෙලාවේ මම මෙන්න මෙහෙම උත්තරයක් දුන්නා කියලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට දේශනා කරා. යම් දර්ශනයකින් යුක්ත කෙනෙක් ජනයා සමග දෙවියන් මරුන් බමුණන් සමන බමුණන් සහිත ගැටි නොකර ඉඳී වාද නොකර ඉඳී එක එක එකට එක නොකියා ඉඳී යම් කෙලෙසයකින් යම් කෙනෙක් යුක්තයි ඒ කෙලෙස් සංඥාවෝ යම් දර්ශනයක් නිසා මතු නොවේද එබඳු දෘෂ්ටියකින් යුක්තයි කියලා මේ විදිහට මම මේ දණ්ඩපාණී ශාක්‍යයට ප්‍රකාශ කරා කියලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේට දේශනා කළා. ඒ වෙලාවේදී එතන හිටිය එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ඉඳලා මේ විදිහට ප්‍රශ්න ටිකක් අහනවා. මෙසේ වදාළ කල්ලි එක්තරා මහණෙනි භාග්‍යවතුන් වහන්සේට තෙලසැල කළේ වහන්ස දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේ මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත ප්‍රජාවයි භාග්‍යවතුන් වහන්සේ කෙබඳු වාදයක් එක්ක ලෝකයේ කිසිවකු හා විරුද්ධවාද නොකොට සිටින්නේ කෙසේද? වහන්ස කෙසේ නම් කාමයන්ගෙන් වෙන්වීම වාසය කරන විචිකිච්ඡා නැති සිඳලූ කුකුස් ඇති ඒ මහනාට කෙසේ නම් කෙලෙසියෝ නොනගිද්ද? කෙලෙසියෝ උපදී නැත්තේ කොහොමද කියලා මේ විදියට අර භික්ෂුන් වහන්සේලාටත් මේ කාරණාව තේරුම් නැති නිසා ඒ නුවණැති ස්වාමීන් වහන්සේ නම අර විදියට මේක දේශනාව ප්‍රශ්න වලට කඩලා විමසුවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංච සංඛ්‍යාත සංඥා කොටාසය පුරුෂයා සහගතවට පවතිද්ද? ඒ කියලා කියන්නේ යම් කෙනෙක් තුළ ප්‍රපංච කියලා කියන්නේ ප්‍රමාද කරන ධර්ම මොනවද ඒවා? තණ්හා, දිට්ඨි, මාන. ඔන්න ඔය කෙලෙස් තුනට කියනවා මේ පුද්ගලයෝ ප්‍රමාද කරවලා මුලා කරවලා සසරේ ඇවිද්දවන ධර්ම. මේවට ප්‍රපංච කියලා එක නමක් දෙනවා මේ කෙලෙස් තුනට. තණ්හා, දිට්ඨි, මාන. සත්‍යෝ කෙලෙසෙන්නේ තණ්හාව නිසා, දුෂ්ටිය නිසා, මාන නිසා. ප්‍රබල මූල ක්ලේශ තුන. අන්න එබඳු කෙලෙස් කොස්තාසයෝ පුරුෂයා සහගත පවතී. එතකොට එබඳු කෙලෙස් ටිකක් යම් පුරුෂයෙක් තුළ තියෙනවා යම් දර්ශනයක් නිසා එබඳු කෙලෙස් නැති වුණොත් එකල්ලි ඔහුට හම්බෙන ඇහැට හම්බෙන සත්තු පුද්ගල වශයෙන් හෝ හම්බෙන අරමුණක් තුළ එහෙම නැත්නම් එයාට හම්බෙන ගෙවල් දොරවල් ඉදකඩම් යාන වාහන ආදී මේ භෞතික සම්පත් තුළ එයාට ඒ අරමුණු වල සතුටිය යුත්තේ බැසගත යුත්තේ මමයි මාගේ වශයෙන් ගත යුත්තක් එයාට වැටහෙන්නේ නැත්තම් මේකමයි රාගානුසය කෙලවර, මේකමයි පටිඝානුසය කෙලවර, මේකයි දිට්ඨානුසය කෙලවර, මේකයි මානානුසය කෙලවර, මේකයි බවරාගානුසය කෙලවර, මේකයි අවිජ්ජානුසය කෙලවර. යම් කෙනෙක් දඩු ගැනීම, ආයුධ ගැනීම, කලහ, විග්‍රහ, විරුද්ධකීම්, තෝතෝ කියා පිසුනුබස් කීම් ආදී මේ යම් තාක් කෙලෙසේ උපදීද මේ සියලු කෙලෙසයන්ගේ කෙලවර මේකයි. මොකද යම් දර්ශනයක් නිසා ඒ දර්ශනේ ඒ දැක්මෙන් ඉන්න කෙනාට අර කියන මම හෝ මගේ කියලා ඒ අරමුණ එහාට හම්බෙන්නේ නැත්තම් මගේ කියලා මගේ ආත්මය කියලා ඒවා යාත්‍ය හිතේ පවතින්නේ නැත්තම් අන්න ඒ ස්වභාවයෙන් දැනගන්න එයාගේ අනුසය ධර්මයක් නැති වෙලා අනුසය කෙලෙස් සිඳිලා කියලා මේක සරලව පරිවර්තනය කරොත් අන්න ඒ බඳු අදහසක් තියෙනවා. වැටුණාද දැන්නේ කට්ටියට? ඒක විස්තර තියෙනවා අපි ඉදිරියට කතා කරමු. මේක දැන් මේක මේ පින්වතුන්ට තියා ඒ වෙලාවෙදී භික්ෂුන් වහන්සේලාට මේක වැටුනේ නැහැ. ඉතින් භාග්‍යවතුන් මේ කාරණාව මෙහෙම කිව්වත් වැටුනේ නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මපරියාය දේශනා කරලා හුණස් හුලම් හුණස් නින් නැගිටලා භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ වෙහෙරට වැඩියා. භික්ෂුන් වහන්සේලා කල්පනා කරන මොකද්ද මේ කිව්වේ කියලා. ඒ පාර ස්වාමීන් වහන්සේලා කල්පනා කරා මේක අහගන්න හොඳ භාග්‍යවතුන් වහන්සේ විසින්ම සංවර්ධනා කරන ලද කෙටියෙන් කියන දේ විස්තර වශයෙන් දකින්න පුළුවන්. ඒකතග්ග පාලියේදී නම් ලැබුණ භාග්‍යවතුන් වහන්සේ විසින්ම වර්ණනා කරපු භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. කවුද? ඈ නෑ, මහා කච්චායන මහරහතන් වහන්සේ. මහා කච්චායන මහරහතන් වහන්සේට ඉතා කෙටියෙන් කියපු දේකින් විස්තර වශයෙන් මහා වැටහීමේ නුවණක් තියෙනවලු කච්චායන මහරහතන් වහන්සේට. ඉතින් අන්නේ කච්චායන මහරහතන් වහන්සේ සිහිපත් වෙලා පැවැත්මි අපි යමු මහා කච්චායන මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ දහම් පරියාය අපි විස්තර වශයෙන් අහගමු කියලා මේ භික්ෂු පිරිස සියලු දෙනාම කච්චායන මහරහතන් වහන්සේගාවට වැඩම කළා. වැඩම කරලා මහා කච්චායන ස්ථවරතෙමේ ගාවට වැඩම කරලා වන්දනාමාන කරලා ඉතින් මේ ධර්ම පරියාය කිව්වා. ඒ ධර්ම පරියාය මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහේ දේශනාවක් කරා ස්වාමීනි අපිට මෙය විස්තර වශයෙන් විභාග වශයෙන් කෙසේ දත යුතුයිද කියලා කච්චායන මහරහතන් වහන්සේගෙන් ඇහුවා, විමසුවා. එලයි කච්චායන මහරහතන් වහන්සේ කියන අවැත්මේ යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇති හර සොයමින් ඇවිදුනා පුරුෂයෙක් නොඇටි සිටුනාලද හර ඇති මහ රුකක් අරගෙන මුල ඉක්ම කඳ ඉක්ම අතුකොළ හරය සෙලිය යුතු කොට සලකන්නේද ආයුෂ්මතුන් වහන්සේලා බුදුන් හමු කල්ලෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්ම අප වෙතින් මේ අර්ථයේ පිළිවිසිය යුතුයි සලකන්නේද මෙයත් එබඳු උපකාර කොට ඇත්තේ කියලා මේ කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරේ. උන්වහන්සේට මේක විග්‍රහ කරන්න බැරුව නෙවෙයි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඥානයේ උත්තරීතභාවයම මතු කරලා පෙන්නන්න ඕනේ. අරටුව හොයාගෙන යන ගහක අරටුවක් හොයාගෙන යන කෙනෙක් කෙලින් තියෙන මහා විශාල ගහක් දැකලා ඒ ගහ මුලිනුයි අගිනුයි හිඳලා අරටුව කියලා කොළ අතු අරගෙන අන්නේ ඒ වගේ කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ හමුවටම ගිහිල්ලා සම්මුඛයටම ගිහිල්ලා ඔබ ඒ භාග්‍යතුන් වහන්සේගෙන් මේක අහගන්නේ නැතුව මංගාවට ආවේ ඒ වගේ වැඩක් කියලා ඉතින් කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරාම ඉතින් මේ භික්ෂුන් වහන්සේලා කියන්න පටන් ගත්තා එවත් මේ කාන්තේ භාග්‍යතුන් වහන්සේ චක්ඛු භූතයි ඥාන භූතයි ප්‍රඥා භූතයි ධර්මයේ විවර කරනවා උඩුකුරු කරනවා උන්වහන්සේ තථාගතයි සම්මා සම්බුද්දයි මේ සියල්ල ප්‍රකාශ කරන බව දනිමු. ඒත් කච්චායන මහරහතන් වහන්සේ ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින්ම සංවර්ධනයි කෙටියෙන් දේශනා කරන ලද ධර්මපරියායෙන් විස්තර වශයෙන් දේශනා කිරීමට ඔබ වහන්සේ සමත් බව භාග්‍යවතුන් වහන්සේ විසින්ම සංවර්ධනා කරන ලදී. ඒ නිසා අනුකම්පාවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් මේක විස්තර වශයෙන් විභාග වශයෙන් අපිට දේශනා කරනසේක්වා කියලා ඉල්ලා සිටියා. ඉතින් ඒ වෙලාවේදී කච්චායන මහරහතන් ඇවැත්මේ සේනම් මනාකොට අසව් ඒ කෙටියෙන් කියන දේ විස්තර වශයෙන් මම මෙසේ දකිමි කියලා ඒ කච්චායන මහරහතන් වහන්සේ අර උද්දේශයෙන් කරපු දේශනාව විස්තර වශයෙන් මේ විදිහට දේශනා කරන්න පටන් ගත්තා. චක්කුංච ආවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදන යම් වේදයති තං සංජානාති යම් සංජානාති තං විතක්කෝති යම් විතක්කේති තං අපංචේති යම් අපංචේති අතීතනාගත අතීත යම් අපංචේති තතෝ නිදානං පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්ඛු විඤ්ඤේයේසු රූපේසු කියලා සෝතන් සාවසෝ පටිච්ච සද්ධම් ගානං චාවසෝ පටිච්ච ගන්ධම් ජීවං චාවසෝ පටිච්ච රසං කායං චාවසෝ පටිච්ච පොට්ඨබ්බං මනං පටිච්ච ආවසෝ ධම්මං කියලා මේ විදිහට මේ සලායතන පිළිබඳව විස්තර විභාගයක් කරන්න පටන් ගත්තා. අපි ඒක සරලව විග්‍රහ කරගමු. එතනදී මේ සිංහලෙන් අපි ඒක පරිවර්තනය කරගත්තොත් එවැන්නේ, ඒ කියන්නේ මම මේක දැන් මේ දේශනා කරන්නේ අර ප්‍රපංච සංඥා කොටාසෝ පුරුෂයා තුළ ලගින්නේ, පුරුෂයා තුළ ඇති වෙන්නේ අර මුලින් සඳහන් කරපු ආකාරයට අනාත්ම වූ වර්ණ රූපයක් ඇස් හමුවට හම් මුණ ගැටෙන්නේ. ඒ ඇහත් අනාත්මයි, වර්ණ රූපයක් අනාත්මයි, ඒ නිසා උපදින හිතත් අනාත්මයි. අනාත්ම වූ ධර්මයන් අරඹයා කෙසේ නම් මේ ක්ලේශයෝ තරහ අමනාපයෝ වෛරයෝ දුක දුන්නස් කෙසේද උපදින්නේ කියන එක මේ සලායතන හරහා විග්‍රහ කරනවා. සලායතන කිව්වේ ඇහැ කන නාසය දිව ශරීරය මනස ආයතන හය හරහා විග්‍රහ කරන්නේ. එතකොට ඇයි මේ ආයතන හය හරහා විග්‍රහ කරන්නේ? මේ ආයතන හය තුලින් තමයි අපිට කෙලෙස් උපදින්නේ. ඔය ආයතන හයෙන් තොරව අපිට කිසිද දුකක් හෝ අරමුණක් හෝ දැකීමක් ඇහිමක් නැහැ. එහෙනම් මේ ආයතන හය හරහා යම් තාක් ධර්ම උපදිනවා නම් අකුසල් කෙලෙස් දුක සොම්නස ආදී කුමන ධර්මයක් උපදිනවා නම් මේ ආයතන හය හරහාමයි උපදින්නේ. යම් කිසි කෙනෙක් මේ ආයතන හය හරහා මේ උපදින කෙලෙස් පිළිබඳ අවබෝධ කරගත්තොත් එයා කෙලෙස්ෙන් නිදෙන්න කෙලෙස් පිළිබඳව අවබෝධයක් ඇති කෙනෙක් කියලා කියනවා. ඉතින් ඒ නිසා බොහොමද අපි බලමු මේ කෙලෙස් ඉපදෙන්නේ කියලා. එතකොට දේශනා කරන ඇවැත්නි මහණෙනි, ඇසද රූපයේ නිසා චක්කු විඥානය උපදී. ඔන්න එතකොට කියනවා ඇහැ නිසා රූපය නිසා චක්කු විඥානය උපදිනවා. ඒ කිව්වේ මොකද්ද මේ චක්කු විඥානය උපදිනවා කියලා කිව්වේ? තේරෙන විදිහට කිව්වොත් ඒ කියන්නේ අපි ප්‍රායෝගිකව දැන් අපිට යමක් පේනවා නේද? පේනවා කියන අවස්ථාව. දැන් එතකොට මේ පේනවා කියන අවස්ථාව උනේ ඇහැට චක්කු ප්‍රසාදයට වර්ණ රූපයක් ගැටීම නිසා චක්කු විඥානේ ඉපදුනා. අන්න චක්කු විඥානේ ඉපදුනා ඇහැට රූපයක් ගැටුණා කියලා දැනගන්න තියෙන සාක්ෂිය මොකක්ද? අපිට යමක් පෙනෙන බව. අපිට යමක් පෙනෙන බව. මට යමක් පෙනෙනවා නම් ඒ කියන්නේ ඇහැට රූපයක් ගැටිලා හිතක් ඉපදිනවා. ඔන්න යමක් පෙනීමේ කෙනෙක් දැනගත්තවා පුද්ගලයෙක් දැනගන්නවා නෙවෙයි, මේ సంతానගතව තියෙන අවස්ථාවට උපදින හිත නිසා යමක් පේනවා. ඊට පස්සේ මේ තුන් දෙනාගේ එක්වීමේ ස්පර්ශයේ වේ. එතකොට මේ ඇහැ රූපය චක්කු විඥානය කියන මේ ධර්මතා තුන එකතු වුණාම ස්පර්ශය කියන කාරණාව උපදිනවා. මේ ස්පර්ශය කියන කාරණාව ඉපදුනොත් තමයි අපිට යමක් දැනෙන්නේ, හඳුනන්නේ, කල්පනා කරන්නේ. ඒ ආරම්භය සිතුවිලි පහළවන්නේ ස්පර්ශය නිසා. දැන් උදාහරණයක් වශයෙන් අපි යම් දෙයක් අපි කියමුකෝ රසයක් කියලා. මේ රසේ බාහිරෙන් අපිට ඇහැට දැකලා කවදාවත් මේ රසය දැනගන්න පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒ රසය අපිට විඳින්න නම් ඒ වස්තුව දිවේ ස්පර්ශ වෙන්න ඕනේ. ඉතින් මේ අපි මේක කරනවා නම්, අපි විඳිනවා නම් මේක අපිට එහෙම දිවේ ගාන්නේ නැතුවත් කෙනෙකුට පුළුවන් වෙන්න ඕනේ ඒක කරන්න. එහෙම බෑ. ස්පර්ශයේ නිසායි බඳු ඉතුරු ධර්ම පහළ වෙන්නේ. අන්න ඒ නිසා මේ අරමුණ ස්පර්ශ කිරීම හරියට දැන් අපිට අතට යමක් ස්පර්ශ වෙනවා දැනෙනවා වගේ, අතට යමක් ගැටුණාම අපිට යමක් දැනෙනවා වගේ මේ නාම ධර්මයන්ගේ සියුම් වූ ස්පර්ශයක් තියෙනවා. අර විදිහට බාහිර අරමුණකුයි ඒ අරමුණ ආධ්‍යාත්මික ඇහැට හෝ කනට හෝ ගැටුණාම හිත උපදිනවා. මේ තුන් දෙනා නිසා මෙන්න මේ ස්පර්ශය කියන කාරණාව සිද්ධ වෙනවා. තින්නම් සංගති පස්ස. එතකොට ස්පර්ශයේ කියන කාරණාව විද්‍යාමාන වෙනවා. ස්පර්ශය නිසා වේදනාව වේ. යමක් විඳීද එය හඳුනායි. යමක් හඳුනායිද එය විතර්කණය කෙරේ. යමක් විතර්කණය කෙරේද එය ප්‍රපංචයට පමුණවයි. යමක් ප්‍රපංචයට පමුණවා නම් ඒ චක්සුරාදී කාරණය, ඒ කියන්නේ ඇහත් රූපයත් ඒ කාරණය ප්‍රපංච ධර්මයන්ගෙන් තණ්හා දෘෂ්ටීන්ගෙන් යුක්ත ක්ලේශයෝ අතීතනාගත වර්තමාන වශයෙන් මේ ඇසින් බලා දත යුතු රූපයේ පුරුෂයා යට කරගෙන ඉන්නවා. මේක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ මම හිතන්නේ. අnder දෙමළ වගේ ඇති. කමන්නේ අපි පුළුවන් තරම් සරලව විග්‍රහ කරගමු මේක. තේරෙනවා නේද? එහෙනම් කමන්නේ. එතකොට දැන් කිව්වා ඔන්න දැන් මේ සිද්ධ වෙන්නේ දැන් අපි ඉන්න මට්ටමත් මතක තියාගන්න. දැන් අපිට ඇහැට රූපයක් ගැටෙනකොට ඉදිරියෙන් පුද්ගලයෙක් දැනගන්නවා කියලා හිතන්නකෝ. ඔන්න ස්ත්‍රියක්, පුරුෂයෙක්, දරුවෙක්, හරි මිත්‍රයෙක්, හිතවතෙක් දැනගන්නවා කියන අවස්ථාව. මෙතනදී අපි සත්ව පුද්ගල අදහස් ඇති කරගෙන, ආත්ම දෘෂ්ටි ඇති කරගෙන, මමත්වය ඇති කරගෙන මේ අහවලා දැනගත්තා කියන දැනුම් මට්ටමක ඉන්නවා. දැන් මෙතන අපි තුල මේ සත්ව පුද්ගල අදහසින්, ආත්ම සංඥාවෙන් ඔන්නේ හිත එහෙම වැහිලා තියෙනවා. දැන් මෙහෙම තියෙන තැනක මේ සිද්ධිය ඇතුළට කිලා බහැලා මේකේ ආනාත්ම වූ පරමාර්ථව යථාර්ථයේ මොකද්ද කියලා විමසන්න බලන්න ගියාම අන්න මේ සත්පුද්ගල අදහස ඇති වෙලා තියෙන්නේ මේකට කිසිම සත්පුද්ගල භාවයක් මමෙක්කෝ ආත්මයක් නොමැතිව මෙන්න මෙහෙම වූ අනාත්ම වූ ධර්මතා රාශියකින් වී මේ මතු කරලා දුන්නේ කියන එකයි මේ විග්‍රහ කරලා පෙන්නේ. මුන් එතකොට මේ පිළිවෙලින් කිව්වා අපිට කියමුකෝ ඇහැට පේන මේ රූපේ අපිට පුද්ගල සංඥා වෙනවා කියලා. අන්නේ එන දේ තමයි දැන් මේ කියන්නේ. මොකද පළමුවෙන්ම අපේ චක්කු ප්‍රසාදයට ඒ බාහිර රූප ආරම්භණේ ගැටෙනවා. මේ ගැටීම නිසාම හිත ඉපදීම නිසා ඔන්න අපිට හැඩ සටහනක්, වර්ණ සටහනක් පේනවා. මුලින්ම අපිට පුද්ගලයෙක් නෙමෙයි පේන්නේ. කළු පාට, ගුරු පාට, දුඹුරු පාට, සුදු පාට මේ හැඩ සටහන් ටිකක් පේනවා. කෙස් ලොග්නිය දත් හම්මස් නාරාදි මේ හැඩ සටහන් ටිකක් පේනවා. අන්නේ දර්ශනය නිසා එතන ඒ හිත පහළ වීම නිසාම ස්පර්ශය කියන ධර්මතාවය ඇති වෙලා ඒ අරමුණේ යම් විඳීමක් ඇති වෙනවා. රසයක්, අරමුණු රසය ගැනීම. ඒ විඳීම නිසාම විඳින දේම හඳුනනවා. යම් වේදිතං තං සංජානාති. එතකොට මම හවලා හඳුනුවා, මම හවල් දේ දැනගත්තා කියලා මේ කියන තැන මේ හැඳිනීම නැමැති කෘත්‍ය කරලා තියෙන සංඥාව නැමැති අනාත්මෝ ධර්මයේදී. ඒක ඉපදුනේ ස්පර්ශය නිසා. ස්පර්ශය නිසා සංඥාවක් ඉපදිලා ඒ සංඥාව කියන්නේ අරමුණ හඳුනා ගන්න බව. මේ අහවල් පාට, අහවල් දේ, අහවල් කෙනා වශයෙන් හඳුනා ගන්න බව. එතකොට මෙතන මේ හඳුනා ගැනීම ඊට වඩා සියුම් අවස්ථාවක් ඈ. මේ චක්කු විඥාන අවස්ථාවේදී එක. යම් හැඩ සටහනක් වෙන් කරලා ගන්න බව කියන එක ඔන්න අපිට මුලින් මුල් හිතට වැටහෙනවා. එතකොට මේ ටික මෙහෙම සිද්ධ වෙනකොට යම් සංජානන හඳුනපු දෙයට යම් සංඥානාති තම් විතක්කෝති. අන්න මේ ඇතුළෙන් ඒ අරමුණේ යථා ස්වභාවය දකින්න බැරි නිසා අරමුණ අපි අයෝනිසෝ මනසිකාරයෙන් විතර්ක කරනවා. අර වර්ණ සටහනට අපි අහවල් කෙනා, අහවල් පුද්ගලයා, අහවල් දේ, ස්ත්‍රිය පුරුෂයා කියලා මිල මුදල් යාන වාහන කියලා ඔන්න අර පේන වර්ණ සටහනට අපි ගැට ගන්නවා, එකතු කරනවා. මේකට තමයි කියනවා හඳුනපු දෙයට විතර්කණය කරනවා කියලා. යම් සංඥානාති තම් විතක්කෝති. යම් විතක්කෝති අන්න විතර්කණයට අනුව යම් ප්‍රපංචේති. අන්න අපි හිතන ආකාරයේ අනුව එයාට ඒ අරමුණේ තණ්හාව, ඇලීම, එහෙම නැත්නම් ගැටීම, මාන්නය ආදී මේ කෙලෙස් ධර්මය උපදෙව. මම දැක්කා, හතුරෙක් දැක්කා, අහවලා දැක්කා, ප්‍රියමනාප කෙනා දැක්කා, දරුවා, බිරිඳ, නෝන, මිල මුදල්, යානාන ආදී වශයෙන් මේ විදියට අරමුණේ තණ්හා වශයෙන්, දුෂ්ටි වශයෙන්, ආත්ම වශයෙන් කෙලෙස් උපදින්නේ අපේම තියෙන මේ විතර්ක. අපිම විතර්ක කරලා අයෝනිසෝ මනසිකාරයෙන් ඒ අරමුණ ඒ විදිහට අරමුණු ඇති කරගන්නවා. යම් විතක්කෝති තම් ප්‍රපංචේහි, මේ විදිහට මේ අපිම හිතලා විතර්ක කරලා ප්‍රපංච ඇති කරගෙන අතීත අනාගත වර්තනවාන වශයෙන් දැන් අතීතෙත් තිබුණේ ඇහැට හම්බුනේ වර්ණ රූපයක්, අනාගතයේ හම්බෙන්නේ ඇහැට ගැටෙන වර්ණ සටහන, වර්තමානයේ හම්බෙන්නේ ඇස් සමුවට හම්බෙන්නේ වර්ණ සටහනක් විතරයි. තුන් කාලයේම මේ අවිද්‍යාවෙන් යුක්ත කෙනා ඇහෙන්ට ගැටෙන වර්ණ රූපය, චක්කු විඥානයෙන් දත යුතු වර්ණ රූපයේ අරඹයා අසුතවත් පුතග්ජනයා අර විදිහට අවිද්‍යාවෙන් විතර්කණය කරලා තණ්හා දිට්ඨි මාන වශයෙන් යට කරගෙන ඉන්නවා. තේරුණාද කියන්නේ? අපි කියමු ඒ වගේ දැන් ආයතන 6ටම පෙන්වනවා. ශබ්දයක් ගත්තා. දැන් ඇහැට ශබ්ද මාත්‍රයක් ගැටෙනවා. දැන් මේ ශබ්ද මාත්‍රයේ ගැටෙන දැන් මේකේ මතක තියාගන්න අපිට මේ අහවලා බැන්නා දොස් කිව්වා කියලා හරි මිනිස්සෙක් පෙවුනා කියලා හරි මේ පේන තැනක සිතුවිලි රාසියක්, සිතුවිලි ප්‍රමා ගණන් කරන්න බැරි ප්‍රමාණයේ සිතුවිලි ධාරාවක් ඇති වෙලා තමයි අපිට මෙබඳු අරමුණක් විද්‍යාමාන වෙලා තියෙන්නේ. අපිට පේන්නේ මේක එක හිතකින් දැක්කා වගේ. නමුත් මේකේ සිතුවිලි කෝටි ලක්ෂ ගානකින් තමයි මේ අරමුණ අපිට සත්පුද්ගල භාවයෙන්, තණ්හා වශයෙන්, ලෝභ වශයෙන් අපිට වැටහෙලා තියෙන්නේ. එතකොට මේ හැම අරමුණක් ඔස්සේම හැම අරමුණකම පිරිසුදු අවස්ථාවක් තියෙනවා. හැමෝටම රහතන් වහන්සේගේ පටන් පුතග්ජන හැමෝටම මුලින් යැපෙන අවස්ථාව ඉතා පිරිසුදුයි. දෙවනුව තමයි අපි මේ අරමුණේ කෙලෙසෙන්නේ. අරමුණ ගැටෙනකොටම අපි කෙලෙසිලාම නම් අරමුණ හම්බෙන්නේ අපිට මිදෙන්න පුළුවන් කමක් නැහැ. නෑ, එහෙම නොවන නිසා තමයි අපිට මිදෙන්න පුළුවන් වෙන්නේ. අරමුණ මුල් අවස්ථාවකුත් හම්බෙලා ඒ අරමුණේ අපිට නුවණ පිහිටවා ගන්න බැරි වීම නිසා දෙවනි අවස්ථාවේ අරමුණේ අපි කෙලසෙනවා කියන මෙන්න මෙහෙම ධර්මතාවයක් විද්‍යාමාන වෙන නිසායි ලෝකෙට රහතන් වහන්සේ නමක් බිහි වෙන්නේ, නික්ලේශී පුද්ගලයෙක් බිහි වෙන්නේ මෙහෙමදු ධර්මතාවයක් තියෙන නිසා. එතකොට මේක අපි දෙකට බෙදාගත්තා. මෙතන සඳහන් කළා චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනං තං වේදේතං තං සංජානාති කියලා. ඔන්න ඔය අවස්ථාව ගන්න. මෙන්න මේ අවස්ථාව පිරිසුදු අවස්ථාව. ඇස් හමුවට රූපයක් හමුවීම, ඒ රූපය චක්කු ප්‍රසාදයේ ගැටීම නිසා චක්කු විඥානයේ ඉපදීම, ඒ කියන්නේ අපිට යමක් පේන බව, ඒ පෙනෙන දේ පිළිබඳව යම් විදීමක්, ප්‍රිය ස්වභාවයක් හෝ අමිහිරි ස්වභාවයක් ඇති බව, ඒක වෙන් කරලා හඳුනා ගන්න බව, නිල් පාට, රතු පාට හෝ කියලා තවත් එකකින් වෙන් කරලා ගන්න පුළුවන් බව. දැන් අපිට දැන් මෙතන මේ මේසේ තියෙන ඔරලෝසු, පොත්, පෑන්, දැහත් වට්ටි ආදී තියෙනවා. මේ අපිට මේවා වෙන් වෙලා පේනවා, මේ අහවල් එකෙන් වෙන් වෙලා පේනවා. අන්න ඒ වගේ වෙන් කරලා ගන්න පුළුවන් බව. රූපේ පෙනෙන අවස්ථාව, ඒ පෙනෙන අවස්ථාව තුළ තියෙන විඳීම, හැඳිනීම කියන ඔන්න ඕක පිරිසුදු අවස්ථාව. මේකේ තව හිත කෙලසිලා නැහැ. මේක අපිට හැබැයි දකින්නේ නැහැ. මේක අපිට ගෝචර නැහැ. මේ අරමුණ ඒ විදිහට පේනකොටම සසර ඉඳන් අපි හුරු කරපු පුරුද්දක් තියෙනවා, ආශ්‍රවයක්. අන්න ඒ ආශ්‍රවේ තමයි ඒ හැඩයට, ඒ වර්ණ සටහනට, ඒ ශබ්දයට ඇතුළතින් ගැට ගහන පුරුද්දක් අපි ගාව තියෙනවා. තේරුණා? අන්න ඒ ගැට ගැහිල්ල වේගෙන් අර වර්ණ සටහන එනකොටම ගැට ගහනවා. ඒකනේ අපිට ඈතින් යම් ඡායාවක් දැක්කත් ඔන්න අහවලා එනවා කියලා ගැට ගහන්නේ. ඔන්න අහවල් කෙනා එනවා, ඔන්න අදත් එනවා කරදරකාරයා කියලා හරි, එහෙම නැත්නම් ආ බොහොම හොඳයි කියලා හරි, මොනවා හරි මේ සිද්ධිය වෙන්නේ අර වර්ණ සටහනට අපි අතීතයේ හුරු පුරුදු කරපුවා වේගින් ගැට ගහනවා. අන්නේ ගැට ගහන අවස්ථාව තමයි කියන්නේ මෙන්න මේ පෙනෙන සිද්ධියට තන් විතක්කෝති, විතර්ක කරනවා කියලා කියන. ඒක පිළිබඳව අතීතයේ ආවර්ජනය කරලා ගැට ගහලා තණ්හා වශයෙන්, දිට්ඨි වශයෙන්, මාන වශයෙන් මේ අරමුණ අහවල් කෙනා, පුද්ගලයා, රන්දිදී, මිල මුදල්, යාන වාහන කියලා හෝ වටිනාකම් දාගන්නේ විතර්ක බලයෙන්. අන්න එහෙම විතර්ක බලයෙන් දාගෙන අපි ඒකේ කෙලෙස් ඇති කරගන්නවා. දැන් මේ කෙලෙස් ඇති කරගෙන තියෙන මොනවටද? ඇත්ත වශයෙන් ගත්තාම ඇහැට පේන වර්ණ සටහනකට, කනට හෙන ශබ්ද මාත්‍රයකට, දිවට දැනෙන රසයකට, නාසයට දැනෙන ගන්ධ මාත්‍රයකට, කයට දැනෙන ස්පර්ශයකට, පහසකට, මනසට දැනෙන නිරුද්ධ වෙලා ගියපු, එහෙම නැත්නම් නූපදිච්ච සිතුවිලි මාත්‍රයකටයි දැන් මේ කෙලෙස් ඇති කරගෙන. අන්න එතකොට ධර්මයේ නොදන්න කෙනා තුන් කාලෙම යට කරගෙන ඉන්නවලු ඇසින් බලා දත යුතු වර්ණ රූපේ ආරම්භය, කනට ඇහෙන ශබ්ද මාත්‍රේ ආරම්භය, උදට මේවා ස්පර්ශ වුණොත් මේවා පුදුමාකාර දහම් කාරණා. මේවා ඇහෙන්නේ ශබ්ද මාත්‍රයක්. මට බැන්නා නේද, මට ගැහුවා නේද, එහෙම නැත්තම් මේ ප්‍රිය දේවල්, මధుර දේවල් ආදී වශයෙන් අපි මේවා කෙරේ ප්‍රපංච ඇති කරගන්න. විමසලා බලනකොට එතන තියෙන්නේ හටගෙන නිරුද්ධ වෙන ශබ්ද මාත්‍රය. රසයකට අපි තෘෂ්ණාව ඇති කරගෙන ඒවා හොයාගෙන ගැටිලා ආසාව ඇති කරගෙන තලු මරමර කනවා. ඉතින් මේ ඔක්කොම අපි අර මනසින් ගැට ගහගත්තු කෙලෙස් පොදියක් එක්ක තමයි ඒවා අනුභව කරන්නේ. නමුත් ඒක යථාර්ථයේ විමසලා බලනකොට අනාත්ම වූ රසයක් දිවට ස්පර්ශ වුණා. ඒ ස්පර්ශය නිසා රස දැන ගැනීම වශයෙන් හිතක් ඉපදුණා. ඒ නිසා ඒකේ අපිට රසයක් දැනෙනවා, විඳීමක් දැනෙනවා. දැන් මේ ඔක්කොම අනාත්ම ධර්ම. ඒ මොහොතට දිවට රසය ගැටිලා ඒ රසය දැනගැනීමෙන් හිතක් ඉපදෙනවා. ඒ හිතද නිරුද්ධයි, ඒ රසයද නිරුද්ධයි, ඒ ජීව ප්‍රසාදයද නිරුද්ධයි, ඒ විඳීමද ඒ මොහොතේම නැති වෙලා යනවා. නමුත් ඒවා අතීත වශයෙන්, අනාගත වශයෙන් විතර්ක බලයෙන් මනසින් මේ ඔක්කොම ගැට ගහගෙන අපි ප්‍රපංච ගොඩකින් අපි අරමුණු පරිහරණය කරනවා. මෙන්න මේ විදිහට තමයි සත්‍යෝ කෙලසිලා යන්නේ. තේරුණාද කියපු එක? එතකොට දැන් හිතක් කෙලසිලා තියෙන්නේ කොහොමද? ඇයි මේක පෙන්වන්නේ? කෙලසිච්ච විදිය දන්නේ නැත්නම් කොහොමද අපි කෙලෙසින් ගලවන්නේ? නේද? කෙලෙසින් ගැලවෙන්න නම් කෙලෙසේ ඇතිවෙච්ච විදිය දැනගන්න. එහෙම නැතුව අපි භාවනා කරන්න කියලා අපි ලකුල් භාවනා කරනවා, අසුභ භාවනා කරනවා, ධාතු කර්මස්ථානයේ වඩනවා කියලා, ඕක වැඩුවට වැඩක් තියනවද? මේ කෙලෙසේ ඇතිවෙච්ච විදිය දන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ ශාසනයේ අනිත් බැහැර දේවල් වලින් වෙන් වෙන්නේ. දෘෂ්ටියකින්, දර්ශනයකින් යුක්තවයි යා පිළිකුල් භාවනාව, මෛත්‍රී භාවනාව, සක්මන් භාවනාව කරන්නේ. ඒ තුළින් එයාට මේ කෙලෙසෙන හැටි දකින්න පුළුවන්. දකින්න නම් එයා මේක අහගෙන ඉන්නවා. එතකොට මේ කාරණාවේ අපි චතුරාර්ය සත්‍යයට ගැලපුවොත් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා, සියලු දේශනා චතුරාර්ය සත්‍යයේ ගණිතයි. හැබැයි ඒ හැම දේශනාවක් තුළම හතර සත්‍යයක් පෙන්වන්නේ නැහැ. මෙතන සත්‍ය තුනයි තියෙන්නේ. ඒක අපි මේ සත්‍ය මතු කරගන්න ඉස්සරලා ඒකේ ඉතුරු ටිකක් කතා කරලා ඉමු. දැන් මේ විදිහට කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා ඇහැට හම්බෙන වර්ණ රූපේ, කනට හම්බෙන ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ, මනසට හම්බෙන අරමුණ තුල අනාත්ම වූ අරමුණක් හම්බෙනකොට ඒ අරමුණ වලට විතර්ක කරලා අතීතේ හුරු පුරුදු ගැට ගහලා තුන් කාලයම යට කරගෙන ඉන්නවා කියලා දේශනා කරනවා. ඔක හොඳට උපමාවක් අපිට තේරෙයි සමහර විට. දැන් අපි අහලා තියෙන උපමාවක් තියෙනවනේ, අර ඡායාවට රැවටෙන තිරිසංගත සතා. අන්නේ උපමාව අනුසාරින් මේක හොඳට තේරෙන්නේ. ඉතින් මොකද්ද කියන්නේ කියලා. දැන් තිරිසංගත සත්‍යයේ කණ්ණාඩියට එනකොට, දැන් කණ්ණාඩියත් මේ තිරිසංසතාගේ ඡායාව කණ්ණාඩිය මත පතිත වෙනවා. කණ්ණාඩියේ ඡායාව වැටීම කණ්ණාඩියත් ඒ කණ්ණාඩියේ ඉදිරියට මේ සතා පැමිණියාම මේ සතාගේ ඡායාව කණ්ණාඩියේ පතිත වෙනවා. දැන් ඔන්න ඔය සිද්ධිය සතාටවත් කණ්ණාඩියටවත් කිසිම සම්බන්ධයක් නැතුව අනාත්ම වෙන සිද්ධියක් නේද? මේ ඡායාවක් පහළ වෙනවා කියන එක මේ කණ්ණාඩියෙන් කරාවක්, අර සතා කරාවක් නෙවෙයි. එතන මේ හේතුඵල ධර්මව අනාත්ම ධර්මතාවයක් වුණ සිද්ධ වුණා. මෙහෙම සිද්ධ වෙන තැනක මේ සිද්ධිය හැටියට සලකන්න, කණ්ණාඩිය හැටියට සලකන්න මොකද්ද? බාහිර රූපය හැටියට සලකන්න අර සතා. දැන් එතකොට චක්කු ප්‍රසාදයට ඉදිරියට වර්ණ රූපයක් ගැටෙනකොට ඡායාවක් පහළ වෙනවා වගේ සිද්ධිය සලකන්න චක්කු විඤ්ඤාණය. උන කණ්ණාඩිය තියෙනවා ඒ ඇහැ හැටියට, රූපය හැටියට තිරිසංගත සතා ඉන්නවා. මේ සතා කණ්ණාඩිය දිහට ආවම ඡායාවක් පහළ වෙනවා. අන්න ඒ වගේ දැන් යමක් පේනවා කියන සිද්ධිය, ඇහැට රූපයක් ගැටුණා යමක් පේනවා. දැන් මේ සතා මේ සිද්ධිය නොදන්නකොට මේ සතාට මොකද හිතෙන්නේ? මේ සතා අර ඡායාව අරමයා ඇතුළතින් විතර්ක කරලා තවත් සතෙක් කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා. දැන් මේ කාර තුනේ එකටවත් සම්බන්ධයිද? කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් මේ සතා ඒ දෘෂ්ටි ඇති කරගෙන තියෙන්නේ මොකේදද? කැඩපතට වැටිච්ච ඡායා මාත්‍රයකට සත්ව පුද්ගල අදහසක් ඇති කරගෙන. දැන් මේ අදහස ඇති කරගත්තේ කවුද? විතර්ක බලෙන් අවිද්‍යාව නිසා ඒ සතා තුළම ඇති වෙච්ච එක. දැන් එහෙම ඇති කරගෙන තියෙන්නේ ඡායා මාත්‍රයකට පුද්ගල අදහසක් ඇති කරගෙන. ඔන්න දැන් ඇති කරගත්තා. දැන් මේ සතහට තණ්හාව ඇති වුණා. එක්කෝ ඒ සතහට ඇලෙනවා, ගැටෙනවා, දේශය ඇති වුණා, මාන්නේ ඇති වුණා, ඔන්න ප්‍රපංච ටික ඇති වුණා, තණ්හා දිට්ඨි මාන කෙලස් ටික ඇති වුණා, අවිතරක බලෙන් ඡායා මාත්‍රය. හොඳට මේ උපමා අනුසාරයෙන් ගලපගෙන ඉන්න. එහෙම ඇවිල්ලා මේ සතා ඒකට ගැටිලා ඔන්න ඒ සිද්ධිය ඉවරලා යනවා. ගිහිල්ලා දැන් පැත්තකට ගිහිල්ලා ආපහු දැන් වෙච්ච සිද්ධිය සිහි කරනවා. දැන් අයස්සී කරනකොට මේ සතාට බල්ලෙක් හිටියා හෝ තිරිසන් සතෙක් හිටියා ආපහු යන්න ඕනේ කියලා අතීත සිද්ධිය පිළිබඳව සිහි වෙනවා. අහවල් සතෙක් දැක්කාගේ. දැන් අතීතයේ දැන් සිහි වෙන්නේ මොකද? ඡායා මාත්‍රයකට ඔන්න අතීතයේ දෘෂ්ටියකුත් ඇති වුණා. ඊට පස්සේ හා යන්න ඕනේ බලන්න, එක්කෝ එක ඇලෙන්න ඕනේ, ගැටෙන්න, හරි රස විඳ ගන්න ඕ, මොන හරි විතර්ක කරලා ඔන්න දැන් අනාගතය ආරමුණු කරගෙන යනවා. දැන් ඒ තරමුණ කරලා තියෙන්නේ ඡායා මාත්‍රයට නේ. දැන් එතකොට අතීතේ අනාගතේ වර්තමානයේ කණ්ණාඩියකට වැටිච්ච ඡායා මාත්‍රයකට ඒ බල්ලා සත්ව පුද්ගල සදා අදහසක් ඇති කරගෙන යට කරගෙන ඉන්නවා. දැන් ඔන්න ඔය බලුම උඩකම අභිගාවක් තියෙනවා. ඉතින් ඒක ඒ විදිහටම අපිගාවත් ඒක තියෙනවා. දැන් ඕ ඡායාවය රැවටෙනවා කියලා කියන එක නෙවෙයි. දැන් අපිටත් හම්බෙන්නේ මොනවද? දැන් අපිටත් හම්බෙන්නේ කෙස් ලොම් නියදත් හම්මස් නහරාදී ඔන්න කුණුප කොටස් ටිකක් චක්කු ප්‍රසාදයට ගැටෙනකොට කුණුප කොටස් ටික පේනවා චක්කු විඥානයේ ඉපදිලා. අන්න ඉපදිලා පේනකොටම ඇතුළතින් දා ගන්නවා ඇතුළත තියෙන කුණු ගඩවල් ටික ඔන්න එකතු කරලා අරකට ගැට ගහගෙන ආ මිනිස්සෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් අහවල් රස කෑමක් මිහිරි ශබ්දයක් කියලා මෙන්න ගැට ගහලා ඉවරන අන්න අරකට ප්‍රපංච ඇති කරගන්න. දැන් ඔන්න ප්‍රපංච ඇති කරගෙන අනුසේ ඇති කරගෙන ඕක තැම්පත් කරගෙන තියෙනවා. දැන් අතීතයේ ඔන්න මොන හරි දෙයක් වෙලා ඕක සිහි වෙනකොටම අන්න අර ප්‍රපංච ටිකත් එක්ක අරක ගැට ගැහෙනවා. ඊට පස්සේ මොන හරි ප්‍රයෝජනයක් වෙලා ඔන්න සැලසුම් කර කර අනාගතයේත් බලනවා. දැන් අවස්ථාවට හටගත්තු ශරණයකින් නිරුද්ධ වෙලා යන වර්ණ රූපයක් අන්දයා අඥාන පුද්ගලයා තණ්හා දිට්ඨිමාන වශයෙන් හැසිරෙනවා. ශබ්ද ගන්ධ රස ස්පර්ශයක් ආරම්භය. අන්න ඒක තමයි කියන්නේ සබ්බේ පුතුක් ජනා උම්මන්තකා කියලා. පිස්සු මේ පිස්සු ඉතින් ඇත්තටම ඉතින් හැමෝම මේ පිස්සුව තුල තමයි ඉන්නේ. ඉතින් ඒ පිස්සුව තේරෙන්නේ මුල් මොඩකම ඇත්ත තේරුනොත්. එතකන් අපි පිස්සෝ කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි බොහෝම නුවණක්කාර මහා බලපුලුවන්කාර හොඳ අය කියලා තමයි අපි හිතන්නේ. බලනකොට ඉතින් හැමෝම ඉන්නේ ඔය අනේ විද්‍යාල ඇතුලේ. දොස්තරවරු, ඉංජිනේරවරු, වෛද්‍යවරු, ධනකාදීවරු ඒවා ඒ විතරක් නෙවෙයි. දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍යෝ බ්‍රහ්මියෝ පවා ඔන්න ඔය පිස්සුව තුල තමයි. හිත දියුණු කරපු නව සංඥා නාසඤ්ඤායතනෙට ගියපු කල්ප 84 දහසක් නොසැලෙන තත්වයකට පත් වෙච්චි ඒ බ්‍රහ්මණයත් ඒ බ්‍රහ්මියොත් ඔන්න ඔය අවිද්‍යාව තුල ඉන්නේ. අර බලු මෝඩකම තුල තමයි ඉන්නේ. ඉතින් මේ බලු මෝඩකම අයින් කරගන්න තමයි හැම වෙලාවෙම මේ බණ කියන්නේ උත්සාහවත් වෙලා වීරිය කරලා මේ මෝඩකම අයින් කරගන්න. මේ මුලාවෙන් ඉඳලා මේ මුලාව තුළ අපි ජීවත් වෙලා ඇති ඵලය මොකද්ද කියලා මේ විදිහට ඇත්තටම මේක දැක්කොත් තමයි ඇයි අපි මේ මෝඩකම පෝෂණය කරන්නේ. රෑ දවල් දෙකේ දුක් විඳ විඳ දැන් මේ මෝඩකම පෝෂණය කර කර ඉන්නේ. අවිද්‍යාවක මහත බලන්න හොඳට තේරුම් ගන්න මේක. අපිව රවටලා වහලා යට කරගෙන ගැලවෙන්න බැරි වෙන්න මේ තරම් අපි යට කරගෙන ඉන්නවා. ඉතින් අන්තිමේට අපි නিত্য අබමල් රේණුක උදාහරණයක් වශයෙන් විනාඩි 5ක්වත් පවතින දෙයක ඇලෙනව නම් කමක් නැහැ නේද? සනෙයයේ මොහොතේ දැනිච්ච දෙයට අපි අතීත අනාගත වශයෙන් ගැට ගහලා යට කරගෙන ඉන්නේ. ඉතින් ඒ විදිහට මේ අනාත්මව හේතුඵල ධම සිද්ධ වෙන මේ කෙලෙස් ඇති වෙන විදිය කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරලා මෙහෙම දේශනා කරනවා. ඒක තවත් විග්‍රහ කරනවා. එවත්නි ඒකාන්තේ ඇස ඇති කල්ලි, රූපේ ඇති කල්ලි, චක්කු විඥානේ ඇති කල්ලි ස්පර්ශයයි පැනවීමක් කරන්නේ යන මේ කාරණාව විද්‍යාමාන වේ. දැන් ස්පර්ශය කියන කාරණාව වෙනව නම් වෙන්නේ ඇහැ තිබුණොත්, රූපය තිබුණොත්, චක්කු විඥානේ කියන ධර්මතාවය තිබුණොත් විතරයි. ඒක කෙනෙකුට, බුද්ධලයට කරන්න පුළුවන් කමක් නෙවෙයි. යමක් පේනව නම් පේන්නේ මේ ධර්මතා තුන එකතු වෙච්චි කල්හි පමණයි. යම් ස්පර්ශය වෙනවා කියන්නේ වේදනාවයි පැනවීමක් ඇති කල්හි. දැන් ස්පර්ශයයි පැනවීමක් වන්නේ යම් කාරණයකින් ස්පර්ශය ඇති කල්හි වේදනාවයි පැනවීමක් වේ. දැන් අපිට මොනවා හරි විඳීමක් රසය පිළිබඳව, ශබ්දය පිළිබඳව, ගන්ධය පිළිබඳව විඳීමක් තියෙනවා නම් මේ ස්පර්ශය නිසාමයි වෙන්නේ. කෙනෙක් ඇති කරගත්ත මම විඳිනවානේ මේ ස්පර්ශය නිසා කියලා දකින්න ඇවැත්නි වේදනාව ඇති කල්හි සංඥාවයයි පැනවීමක් කරන්නේ යන කාරණාව විද්‍යාමාන වේ. එතකොට විඳීමක් තිබුණු නිසායි මේ අරමුණ හඳුනනවා කියන කාරණාව වෙන්නේ. ඇවැත්නි හැඳිනීම ඇති කල්හි විතර්කයයි පැනවීමක් කරන්නේ යන කාරණීය විද්‍යාමාන වේ. ඒ විදිහට යමක් හඳුනපු නිසයි ඒ කර්මය අපි විතර්ක කරේ. අර විදිහට එක එක ආශ්‍රව කෙලෙස් ඇති කරගත්තේ මේ අරමුණක් හැඳිනීම කියන කාරණාව කරපු නිසායි.
හැඳිනුවේ නැත්තම් ඒ අරඹය අපි ඒක විතර්ක කරන්නේ නැහැ. යමක් විතර්කයයි පැනවීමක් ඇත්නම් ප්‍රපංචයයි පැනවීමක් විද්‍යාමාන වෙයි. අන්න එහෙනම් විතර්කය මෙහින් අපි අරමුණ අරඹය සිතුලි වශයෙන් හිතන නිසා ගැටගහන නිසාමයි ප්‍රපංචයයි පැනවීම කියන කාරණාව උපදීන්නේ. තණ්හා දිට්ඨි මාන වශයෙන් මේ කාරණාව විද්‍යාමාන වෙයි. ඇවැත්ති ප්‍රපංචයන් යටි කාලේ තුන් කාලෙම පුද්ගලයා අර විදියට යට කරගෙන ඉන්නවා කියලා මෙන්න මේ හේතුඵල ධමයක් දැන් පෙන්නනවා. අනාත්ම වූ අරමුණු ගැටීම නිසා උපදින හේතුඵල ධම. ඊට පස්සේ ඒක අනිත් පැත්ත පෙන්නනවා. ඇවැත්ති ඒකාන්තයෙන් ඒ විදියට කනට, නාසයට, දිවට, ශරීරයට ආයතන හය තුලම අපිට කෙලෙස් උපදින්නේ ඔන්න ඔය විදියට. අරමුණක් ගැටීම නිසා ස්පර්ශය වෙලා ඒ අරමුණ අපි විතර්ක කරලා ඇතුළතින් සිතුවිලි ඇති කරගන්න. හැම අරමුණක්ම නියම. ඊට පස්සේ කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරන ඇවැත්නි ඒකාන්තයෙන් ඇස නැති කල්ලි, රූපය නැති කල්ලි, චක්කු විඥානේ නැති කල්ලි ස්පර්ශයයි පැනවීමක් නොවේ. කන නැති කල්ලි, ශබ්දේ නැති කල්ලි, සෝත විඥානේ නැති කල්ලි ස්පර්ශයයි පැනවීමක් නොවේ. දිව නැති කල්ලි, රස නැති කල්ලි, ජීවා විඥානේ නැති කල්ලි ස්පර්ශයේ කියන කාරණා විද්‍යාමාන වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ විදිහට දැන් අපිට යමක් රසයක් දැනෙනවා නම් ඒ දැනෙන්නේ මේ කාරණා තුන නිසා. ශබ්දයක් ඇහෙනවා නම් ඇහෙන්නේ මේ කාරණා තුන නිසා කියලා අනිවාර්යෙන් මෙහෙම හේතුඵල යම් ආයුධ දෙකක් ගැටුනහම ශබ්දයක් උපදිනවා. මේ ධර්මතාව ටිකක් හමු වුණාම මේ දැකීමක් වෙනවා. යම් ධර්මයක් නිසා නම් දැකීම උනේ ඒ හේතුව නැති වෙනකොට ඒක නිරුද්ධ වෙනවා කියන මේ කාරණාව තමයි තියෙන්නේ. ඒ විදිහට ස්පර්ශයේ යම් හේතු නොවුනොත් වේදනාවේයි පැනවීමක් නැහැ. අපිට අපි තේරෙන තැනකින් කිව්වොත් අපිට රසයක් දැනෙනවා නම් දැනෙන්නේ ඒක දිවේ ගෑවිච්ච නිසා. ඒ දිවේ ස්පර්ශ නොවුනා නම් අපිට ගහේ තියද්දි රස විඳින්න බෑ. කයට ගැටෙන්නේ නැතුව ඒකේ පහස විඳින්න බෑ. එහෙනම් මේ දැනුනේ මේ ගැටිච්ච නිසා, ස්පර්ශ නිසා, කෙනෙක් කර දෙයක් නෙවෙයි කියලා අන්න ඒ විදිහට ඒක මතු කරගන්නවා. එතකොට වේදනාව ඇති කල්ලි හැඳිනීමේයි කාරණාව වෙන්නේ. හැඳිනීම ඇති කල්ලි විතර්කයයි පැනවීමක් වෙනවා. යම් හේකින් හැඳිනීම නැත්තම් විතර්කයයි පැනවීමක් වෙන්නේ නැහැ. හඳුනන්නේ නැත්තම් එයා හැඳිනීම කියන එක ඉපදුනේ නැත්තම් ඒකට අර විදිහේ සිතුවිලි ඇති කරගන්නේ නැහැ. ඒ කියන්නේ අතීතයේ දැකපු දේ අපිට නිරුද්ධ වෙලා යනවා. අපිට ගැට ගන්න එකක් නැහැ. අන්න ඒ කාරණාව මේ කියන්නේ. ඒ විදිහට විතර්කේ නැති කල්ලි ප්‍රපංචයයි යන කාරණාව විද්‍යාමාන නොවේ. ප්‍රපංචයක් නැති කල්ලි පුරුෂයා මේ විදිහට තුන් කාලයේම මුලා කරනවා කියන කාරණාව විද්‍යාමාන නොවේ. මොන්න මේ විදිහට කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරන ඇවැත්නි මේ විදිහට කන, නාසය, දිව, ශරීරයේ, මනස කියන මේ ධර්මතා තුළ මෙන්න මේ ධර්මතා ඇති කල්ලි මේ වේ ඉමස්මින් සති ඉදං හෝසි ඉපස්ස උපාදා ඉදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉමං නිරුච්ඡති කියන ඔන්න ඔය පටිච්ච සමුප්පාදය තමයි පෙන්නේ. මේක අපිට දකින්න කියලා කියන්නේ මේ ටික තිබුණොත් මේ උපදිනවා, මේ ධර්මතා නැත්තම් මේ ටික නැහැ, නිරුද්ධ වෙලා හට නොගෙන කියන කාරණාව දකින්න කියලා කියනවා. එතකොට මෙතන අපිට මේ විදිහට කච්චායන මහරහතන් වහන්සේ ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ දර්ශනය කියලා පෙන්වන්නේ මේ ප්‍රපංචයන්ගේ නිරෝධය යම් කාරණයක් නිසා, යම් දර්ශනයක් නිසා පුද්ගලයාට කලහ, විවාද, තෝතෝ කියගෙන ඇනුම් බැනුම් දඬුම් ගුරු ගැනුම් නැතුව ඉන්නවනම් එයාගේ సంతානේ කෙලෙස් උපදින්නේ නැත්තම්, මමය හෝ මගේ කියලා ගැනීමක් නැත්තම් මෙන්න මේ දර්ශනය නිසායි එයාට මේ කෙලෙස් උපදින්නේ නැත්තේ සලායතන නිරෝධය නිසයි එහෙම වෙන්නේ කියන කාරණාව කච්චායන මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා ඇවැත්නි මං කියන දේ පිළිගන්න එපා. මේ දහම් පරයය ඔබ නැවත ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් විමසන්න. භාග්‍යතුන් වහන්සේ යම් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ එසේම දරන්න මං කා මං කියන කාරණා වැරදි නම් ඒක එහෙම අයින් කරලා දාන්න කියලා මේ විදිහට කච්චායන මහරහතන් වහන්සේ සලායත නිරෝධයේ පිළිබඳව මේ දහම් පරයයක් දේශනා කරලා භික්ෂුන් වහන්සේලාට මේ විස්තරයක් කරා. ඉතින් මේ විලාවේ භික්ෂුන් වහන්සේලා මේක හොඳයි සාදුයි කියලා පිළිඅරගෙන වන්දනා කරලා ඉවරලා භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම එකතු වෙලා නැවත භාග්‍යතුන් වහන්සේ ගාවට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහි පරිසිද්ධ වෙච්ච සියලු විස්තරේ කර ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම දහම් පරයයක් දේශනා කරා. ඒක අපිට වැටහුනේ නැහැ. ඒ නිසා අපි කච්චායන මහරහතන් වහන්සේ ගාවට වැඩම කරලා මේ උද්දේශයෙන් කියපු දේශනාව විස්තර වශයෙන් විමසුවා. අන්න ඒ වෙලාවේ කච්චායන මහරහතන් වහන්සේ මෙන්න මේ විදිහේ දේශනාවක් කරා. මේ පුරුෂයා තුළ කෙලෙස් ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි කියන කාරණාව සලායතන නිරෝධය හරහා මේ විස්තරේ සියල්ලම කරා. ඒ දේශනා ඒක භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව අහලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි මහා කච්චායන කෙනේ පණ්ඩිතයි මහණෙනි මහා කච්චායන කෙනේ මහ නුවණැත්තේ මහණෙනි තෙපි මගින් උවත් මේ අර්ථය විමස වුණා මහා කච්චායන විසින් යම්සේ එය ප්‍රකාශ කරන ලද නම් මමද ඔබට එසේම ප්‍රකාශ කරන්නෙමි මේ අර්ථය මේ එසේම දරව කියලා බුද්ධ භාෂිතයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ මේක තාවර කරා. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ඉෂ්ඨවිරතේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලේ කළේ වහන්ස බඩසා දුබල බැවින් පෙළුණු පුරුෂේ. ඒ කියන්නේ බඩගින්නෙන් ඉන්න කුසගින්නෙන් ඉන්න පුරුෂේට පුරුෂේට මිහිරි බැවින් පෙළුණු පුරුෂේ මිහිරි කිරීමට අමුතු රස නොයසිය යුතු මී පිඩුවක් ලබා
මදපින්නිකම් අධිකච්ඡේයම්
ඒ කියන්නේ කුසගින්නෙන් බඩසාවෙන් ඉන්න කෙනෙකුට හාත්පසින් මිහිරු මధుර වූ මීවදයක් ලැබෙන ලබා හෙතෙමේ යම් යම් පසකින් එය ස්පර්ශ කරයිද ආස්වාදයක් කරයිද මිහිර රසයක්ම ලබයි වහන්සේ එපරිද්දින් ඒ පරිද්දෙන්ම සිතන සැහැවි ඇති පණ්ඩිත ස්වභාව ඇති මහණි යම් යම් ලෙසකින් මේ ධර්ම දේශනාව අර්ථයේ නුවණින් පරික්ෂා කරේද ඒ ලෙසින් සතුටු බවම ලබන්නේ සිතේ පැහැදීමම ලබන්නේ වහන්ස මේ ධර්ම පරයය කිනම් නම් ඇත්තේද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේලා ආනන්ද එසේනම් තෝ මෙහිලා මේ ධර්ම දේශනාව මදුපින්නික පරයයයි පනවන්න කියලා වදාළා. භාග්‍යතුන් වහන්සේ මේ වදාළසේක සතුට සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මැනවේ සතුටින් පිළිගස්සේක කියලා මේ විදිහට මේ දේශනාව අවසන් කරනවා. ඉතින් එතකොට හරියට බඩගින්නේ පිපාසාවේ කුසගින්නේ ඉන්න කෙනෙකුට මේ වදයක් ලැබුණා හා සමාන. ඒ පුද්ගලයා මේ වදේ කොයි කොයි පැත්තෙන් දිව ගෑවත් මිහිරි වූ මధుර රසයක් ලැබෙනවා වගේ එයාට මේ ධර්ම පරයය යම් යම් ආකාරයෙන් තේරෙන ආකාරයට මෙනෙහි කරොත් එයාට මිහිරක්ම ආස්වාදයක්ම සැනසෙල්ලක්ම ලැබෙනවා. එතකොට මේ ධම් පරයය මම මුලින් මතක් කරන්න හැදුවේ මෙතේ භාගතුන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය මෙහි මතු කරලා තියෙනවා. මේකේ මුලින්ම පෙන්නලා තියෙනවා දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි. පිරිසුදු දුක්ඛ සත්‍ය කියලා පෙන්නේ සමුදය සත්‍යෙන් මිශ්‍ර නොවුණු දුක්ඛ සත්‍යයක් මෙතන පෙන්නේ. අන්න ඒ තමයි චක්කම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදන තං වේදේතින් තං වේදේතං තං සංජානාති කියන ඔන්න ඔය අවස්ථාව. මෙතන තියෙන දුක්ඛ සත්‍යය. එතන සමුදය සත්‍යෙන් මිශ්‍ර වෙලා නැහැ. ඇහැට රූපයක් ඇතිවීම නිසා යමක් පේනවා. ඒ පෙනෙන දේ මිදීම් මාත්‍රයක් හැඳිනීම් මාත්‍රයක් තියෙනවා. ඒක කුඩා දරුවටත් වෙනවා, රහතන් වහන්සේටත් වෙනවා, ආගමික අන්‍යාගම හැමෝටම මේ පෙනෙනවා කියන සිද්ධිය වෙනවා. හැබැයි එතන දුකක් ඉපදෙලා තියෙනවා. ඇයි මේකට දුක්ඛ සත්‍ය කියන්නේ? ඔව් විපාක අවස්ථාව. ඇයි මේකේ කෙලස් නැත්නම් මේකේ දුකකුත් විඳින බවකුත් නැත්නම් ඇයි මේකේ දුක්ඛ සත්‍ය කියන්නේ? ඔව් හැටිුණේ නෑ. නමුත් මේක දුක්ඛ සත්‍ය. ඇයි ඒ දුක්ඛ සත්‍ය
කියන්නේ?
ඔව් ස්කන්ධ ටිකක් හටගත්තා. ඒ ස්කන්ධය තුල දැන් තණ්හා දිට්ඨි වශයෙන් ඒකේ නෑ. පිරිසුදු ටිකක් තියෙන්නේ. මේ ස්කන්ධ ටික මොනවාද? අනිත්‍යයි, අසාරයි, අසුභයි, හටගෙන නිරුද්ධ වෙන, වහා නිරුද්ධ වෙලා යන ධර්මතා ටිකක් තමයි මේ ඉපදුනේ. අන්න ඒකටයි දුක්ඛ සත්‍ය කියලා කියුවේ. මේක දුක්ඛ සත්‍ය, මේ ධර්මතා ටික මේ අවස්ථාවට හටගත්තේ, හටගත්ත සැනින් විදෙනවා කියලා නොදැක්කොත් එයා මේක සැප හැටියට නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගන්නවා. ගැනීම නිසා යාට මේකේ තණ්හා දිට්ඨිමාන වශයෙන් සමුදයක් ගොඩ නැගෙනවා. අන්න ඒ සමුදයක් ඇති කරන්න පුළුවන් බව හා මේ ධර්මතා ටික කිසිම හරයක් නැති අසාර වූ හටගෙන නිරුද්ධ වෙන සිද්ධියක් තමයි මේ ඉපදුනේ. ඒකට දුක්ඛ සත්‍ය පනවන්න නැතුව කුමක් පනවන්නද ඒකට නේද? මේකේ කිසි සැපයක් ආස්වාදයක් නැහැ. මේ සියලු දේවල් වල ආස්වාදය අපි මනසින් ගන්නෙ. අන්න ඒ නිසා ඇහැට පේන දේ අරඹයා මිහිරි බවක් හෝ අමිහිරි බවක් නැහැ. ඒ විදිහට ආයතන 6ටම මේ වෙයි. ඔන්න ඔය පිරිසුදු දුක්ඛ සත්‍ය. සමුදය සත්‍ය පෙන්වන්නේ අන්න මේ පේනිච්චි හඳුනපු දේ අරඹයා තන් විතක්කීති තම් පපංචේති කියලා කොටසක් පෙන්වෝනි. ඔන්න සමුදය ගොඩ නැගෙයි. දෙවැනි පියවර ඒ අරඹයා තණ්හා දිට්ඨිමා නැතුන සමුදය සත්‍ය ගෝවිතුනාදී මතක් කරා. එතකොට දුකයි සමුදයයි පෙන්නවා. යම් මෙහෙකින් ඇහැ නැත්තම් රූපේ නැත්තම් චක්කු විඥානේ නිරුද්ධ වෙනවා. නැහැ පැනවීමක් නෑ. ඒ වගේම චක්කු විඥානේ පැනවීම නැත්තම් ස්පර්ශේ නෑ. ස්පර්ශේ නැත්තම් වේදනාව නෑ, සංඥාව නෑ. මේ වගේ නොහට ගැනීමක් වෙනවා කියලා නිරෝධ සත්‍යයක් පෙන්නනවා. ඔච්චරයි පෙන්නේ. දැන් මෙතන තියෙන්නේ දුකයි සමුදයයි නිරෝධයයි. මාර්ගයට මාර්ගයේ මේ තුලම අන්තර්ගතයි. මේ ධර්මතා පරියායම් දුක දුකට ඇති වෙන හැටි නිරෝධයේ දැකීමම මොකද්ද? මාර්ගය. දැන් අමුතුවෙන් මෙතන මාර්ගයක් පනවන්න අවශ්‍ය නැහැ. මාර්ගයේ වැඩෙනවා මේක දැකීමෙන්. එතකොට මේ දර්ශනය කෙනෙක් ඉගෙනගෙන ඒ විදිහට කෙනෙක් දකින්න උත්සාහවත් අර සලායතන සංයුතයේ පෙන්නන්නේ ඇවැත්මේ ඇහැ ධනීනම් රූපේ ධනීනම් ඒ නිසා උපදින සංයෝජනයක් ධනීනම් චක්කුංච පජානාති රූපංච පජානාති තංච තදුබයං උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. මාණෙනි ඇහත් ගත යුතුයි රූපයත් ගත යුතුයි, ඒ දෙක නිසා උපදින සංයෝජනයක් ගත යුතුයි කියන දැන් මේක අපි දකින්න ඕන. එතකොට අපිට යමක් මිනිස්සෙක් හෝ සත්වයෙක් පුද්ගලයෙක් වශයෙන් හෝ පේනකොට මුලාවටපත් වෙනකොට මේ මුලාව ඇති කරපු සිද්ධිය තුළ ඇහැ කියන්නේ ඒකද දකියද? ඇහැ කියන්නේ මොකද්ද? අනාත්ම අසුභ වූ අසාර වූ රූප කොටස. එහෙම නැත්නම් ඒක පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු මාත්‍රය. ඇහැට ගැටුනේ ඒකත් අනාත්ම වූ වර්ණ සටහන පිළිකුල් අසුභ ස්වභාවය. ඇහැද දන්නවා රූපෙද දන්නවා. මේ අරඹය වන්න අපිට සත්පුද්ගල භාවය අදහසක් වෙනවා. සංයෝජනයන්නේ ඒ සංයෝජනයක් දකින්න. එතකොට ඇහැ රූපය දැකීම නිසා කෙලෙසයක් දකිනවා. එයා දන්නවා මේ කෙලෙසය උපදිනේ කුමක් නිසාද? තමන් මේ ධර්මතාවය නොදැක්ක නිසා, ඇහැ නොදැක්ක නිසා, රූපය නොදැක්ක නිසා. ඒ නිසා මේ හිතක් උපදුනා නේද කියන එක නොදැක්ක නිසා අපි තුල විපරිත අදහසක් ඇති වුණා කියලා සංයෝජනයක් දකිනවා. ඉතින් මේ දෙක දකින්න දකින්න යාට සංයෝජනේ නිරුද්ධ වෙනවා. සංයෝජනේ නිරුද්ධ වෙනවා, ප්‍රපංච නිරුද්ධ වෙනවා. එයාට එතකොට ලෝකේ හේතුඵල දහමක් මතු වෙනවා. හටගෙන නිරුද්ධ වෙන දුක් ස්කන්ධ ටිකක් මේ ආයතන හය හරහා උපදිනවා, නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් කියලා මේ තියෙනවා. දැන් එයාට මේ දර්ශනය තුල ඉන්නකොට ඇහැට රූපයක් ගැටුණාම මම මගේ කියලා ගන්න දෙයක් ලැබෙනවද? අහවලා බැන්නා දොස් කිව්වා කියලා ගැටෙන්න යමක් ලැබෙනවද? තාතෝ කියා ගැනීම, තර්ක විතර්ක කිරීම, දනු ගැනීම, සැත් ගැනීම, ආයුධ ගැනීම කිසිවක් නැහැ. ඇයි? ශබ්ද මාත්‍රයක් හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඕකේ ගැටෙන්න, දනු මුගුරු ගන්න, කේලම් කියන්න, බොරු කියන්න දෙයක් නැහැ. කියනවා නම් අපි කියන්නේ ඒක විපරිත වාතු නිසා කියලා. මෙන්න මේ දර්ශනයයි භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් දේශනා කරේ. ඇවැත්නි, යම් දර්ශනයකින් ඉන්න කෙනාට, යම් ආකාරයකින් වාසය කරන පුද්ගලයාට තාතෝ කියා ගැනීම නැත්තම්, දනු ගැනීම, සැත් ගැනීම නැත්තම්, එයා ලෝකයේ සමග විවාද තර්ක කරන්නේ නැත්තම් ඒ බඳු දර්ශනයකින් යුක්තයි මම කියලා ඔන්නෝක කැටියෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කර දණ්ඩපාණි සාක්කයට. ඉතින් එයාට ওই විස්තරේ කිව්වට වැඩක් නැහැ. මොකද එයා තවම ඉන්නේ අර දේවදත්තට පැහැදිලා ඒ මුලාවේ. ඒ නිසා ඒක එයාට කිව්වට ධර්මය අවබෝධ වෙන්නේ නැති බව භාග්‍යතුන් වහන්සේ දැක්කා. නමුත් මේ ධර්මපරියාය මෙන්න මේ විදිහේ කමපටිපාටියකින් භික්ෂුන් වහන්සේලාට අවබෝධ වෙනවා කියලා දැක්ක. ඒ නිසායි භික්ෂුන් වහන්සේලාටත් ඒක විස්තර වශයෙන් කිව්වේ නෑ. මේක ශ්‍රාවකේ අතින් විස්තර වෙලා අනාගතේ මන් නැති කාලේ මේ ශ්‍රාවකයන් පීඨ කරගෙන උදව් කරගෙන පස්සම ජනතාව ඒ අනුව යනවා කියලා දැකලා භාග්‍යතුන් වහන්සේ අනුකම්පාවෙන් මේ සිද්ධිය වෙන විදිහට මේ දේශනාව පැවැත්තුවා. නැත්නම් උන්වහන්සේට එදා මේක ඒ වෙලාව විස්තර කරන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒ තුන් කාලෙම දැකලා ඒ ශ්‍රාවක භාසිත, බුද්ධ භාසිත, ශ්‍රාවකයන් නිසා මිදෙන හැටි, බුදුන් නිසා මිදෙන හැටි, මේ හැම දෙයක්ම බලලා ඊ දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් හොඳයි එහෙමනම්. ඉතින් ඒ දේශනාව පිළිබඳව හිතලා බලලා මේ වෙනදාට කරන දේශනාවම වෙනත් න්‍යායකින්, වෙනත් පරයායකින් මේ දේශනා කර අමුතු එකක්, අමුතු මාර්ගයක් කිව්වා නෙවෙයි. කොතනින් ගත්තත් එකම මාර්ගයයි තියෙන්නේ. කොයි දේශනාව ගත්තත් අපිට මේ නාම රූප ප්‍රකට කරගෙන ඒ වගේ ඇතිවීම නැතිවීම දැකලා, ඒ වගේ නිරෝධය දැකලා, මේ දුක්ඛාගත ස්කන්ධයන් අතහැරෙන විදිහට මානසිකාරයේ පැවැත්වීමම මාර්ගය වෙනවා. ඒ විදිහටයි හැම න්‍යායක්ම ගොඩනැගිලා තියෙන්නේ. දෙයම නම් හැම දිනාටම මේ කරපු දේශන දේශනාව නැවත නැවත දහම් කරුණු මෙනෙහි කරලා ධාරණය කරගෙන තමන්ගේ උපදින ප්‍රපංචයන් නැති කරගෙන, ප්‍රපංච දුරු කරගෙන, ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්මයන් දිනු කරගෙන ලෝතුරා නිවනින් සැනසීමට මේ උතුම් කුසල් දෙවියන් සහිත ඥාතින් ඇතුළු මේ හැම දෙනාටම උතුම් පාරමිතාවක් වේවා.